මෛත්‍රී භාවනාවේදී සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යනුවෙන් කියන්නේ ඇයි පහදා දෙයි. දැන් මෙතනදී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. ආර්ය මාර්ගයෙන් විග්‍රහ කරලා යනකොට සියලු සත්ත්වෝ නිදුක් වෙත්වා කිව්වහම ලෝක සත්ත්වයාගේ පොදුවේ විදින මහදුක මොකද්ද? මේක දකින්න ඕනේ. ලෝක සත්ත්වයා පොදුවේ සතර සැරිසරනකොට විදින ලොකු දුක තමයි සතර අපාදුක. එන සියලු සත්ත්වයන්ට යම් කිසි දෙයක් අපි දුකක් නැතුව ඉඳ වැතුවට එහෙම ඉඳ තැනක් ඇත්තේ නැහැ. ඒ වැතුම ඉෂ්ට වෙලා සාර්ථකත්වයක් කරගන්න පුළුවන් අවස්ථාවකයි පරිසරයක් ලෝකේ ඇත්තේ නැහැ. දැන් යම් කිසි කෙනෙකුට සතර අපාදුක නැති ප්‍රධාන දුකෙන් නිදහස් වීමක් ඇතනම් ඒකට ක්‍රමයක් මේ බුද්ධ ශාසනයේ ස්ථිරවම තියෙනවා. සෝවන් වෙච්ච පුද්ගලෙක් නැවත කිසි කෙනෙක් සතර අපාගත වෙන්නේ නැහැ. එහෙනම් යම් කිසි කෙනෙකුට වැතුම පතනවා නම් ආර්ය වැතුමක් වෙන්න ඕනේ. මතු දුකට නොවැටෙන යමක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මෙන්න මේක ශ්‍රේෂ්ඨයි කියන දේ නේද? එහෙනම් සතර අපාදුකෙන් සතරටම යම් කෙනෙක් නිදහස් වෙනවා නම් යම් ක්‍රමයකින්. මෙන්න මේක අතිශේෂ්ඨයි. කතන්ද වටිනා වැතුමක්. සත්‍යයෙන් කෙරෙහි. මේ අනාත්මව හැකසන්න සත්‍යයෙන් කෙරෙහි සංසාර දුකෙන් කියලා ගන්නකොට. නිදුක් වෙත්වා කියලා විග්‍රහ කරලා ගන්නකොට සතර අපාදුකෙන් නිදහස් වීම තමයි පළවෙනි නිදුක් වීම. හැබැයි සතර අපාදුකෙන් නිදහස් වුණාට කාම රෝගේ නිදහස් වෙලා නැහැ. සතර අපාදුකෙන් නිදහස් වෙච්ච ඒ සත්‍යයට ඊළඟට තියෙන්නේ කාම රෝගයෙන් පිරෙන එකයි. කාමදාහය නැති වෙලා යනවා සකෘදාගාමි ඵලයටපත් වෙනකොට. කාම රාග පරිග තුනී වෙනවා කිව්වේ ඒකයි. රෝගේ දුරු වෙනවා. යටපත් වෙන පොඩ්ඩක් තියෙන්න පුළුවන්. ඒක අනාගාමි ඵලෙ නැති වෙන්නේ. ආ නිරෝගී වෙත්වා කියන්නේ කාම රෝගයෙන් මිදී. කාමයේ ගින්න, කාමයේ දාහය, කාමයේ රෝගය. මේ ආකාරයෙන්ද කියලා කාම රෝගයෙන් නිරෝගී වෙනකොට කියනවා නිරෝගී වෙත්වා. ඒකට ක්‍රමයක් තියෙනවා. යථාබෝධයෙන් ධර්මාබෝධයේ තුලින් ඒකාන්තයෙන් කාමයේ තුනී කරන්න පුළුවන්. ඒ මගින් නැවත වාරයක් වෙඩින්නේ නැහැ කාමය. තුනී වුණාමයි සකෘදාගාමිනාමයි නැවත ආපහු යන්නේ නැහැ. එහෙනම් ඒ ක්‍රමයක් තියෙනවා ලෝක සත්‍යය කවදා හරි මිදෙනවා මිදෙන්නේ ඔය ක්‍රමයේ තුලින්. එහෙනම් අනුපූර දුකෙ මිදෙන ක්‍රමෙම වෙන්නා තියෙනවා. හැබැයි සමාධියේ සුවයක් වශයෙන් තව සම්මත කරගන්න ඉඩමාදී. සමාධිය ලැබුණාට සමාධියේ සුවමාදී. මොකද ඒ සුව වෙන්න නම් සමාධියට අවශ්‍ය කරන අංග සම්පූර්ණත්වයේ පිරෙන්න ඕනේ. අනාගාමී ඵලයටපත් වුණාම තමයි කාම රාග පරිග දුරු වෙලා ඉතින් සමාධි සුවය දැනෙන්න පටන් ගන්න. අනේ සමාධි සුවය ඇරෙන්න. ඒ සුවය ඇරෙන ලෝක සත්‍යයට තව සුවයක් ලෝකේ පතන්න බෑ. සමාධි සුවය කියලා කියන්නේ බාහිර සමාධි සුවය නෙමෙයි. ආර්යයන් ලබන ඵල සමාපත්තිය නිසා ලබන සමාධි සුවය. ඵල සමාවත් සුවය. මෙන්න මේ ඵල සමාවත් සුවය කියන්නේ ලෝකේ විඳින්න ගොඩනගාගත් සුවයක් නෙමෙයි. තිබිච්ච ගිනි දාහේ නික්මී ගියා නේද අත්හැරී ගියා නේද කියලා ලබන සහනය. පෙර මට මෙහෙම දාහ ගින්නක් තිබුණා. තරහ එනවා, කම්පා එනවා, රාගයෙන් දැවෙනවා, ද්වේෂයෙන් දැවෙනවා, මොහෙන් මුලා වෙනවා දැවෙනවා. දැන් මට ඒව නැහැ. දැන් මම කොච්චර නිදහස්ද? මෙන්න මෙහෙම දැන් නිදහස් සුවයක් තියෙනවා. මෙන්න මේ සුවයෙන් පූර්ණ වෙලා ඉන්නේ අනාගාමී කෙනා. අනාගාමී කෙනා ලබන සුවේ අකණ්ඩ සුවය. එන කවදා හරි මේ සත්වෙින්ද මේ සතර ගමන කෙලවරකින් යනකොට මෙන්න මේ නිරෝගී වෙච්ච නැහැ කාම රෝගේ දුරු කරපු කෙනා සකෘදාගාමි වෙච්ච කෙනා අනාගාමි සුවයටපත් වෙන්න ඕන. මෙන්න මේකට කියනවා සුවපත් වෙච්චා. අනාගාමි සුවෙන් සුවපත් වෙන තැනකටයි කෙලවර කරලා තියෙන සුවපත් වීම. හැබැයි අනාගාමීලා බඹලෝ උපන්නා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහේ මිදුන්නේ. ස්කන්ධ දුකේ මිදෙන්නේ සසර ගමන කෙලවර වෙන්න ඕන. එදාට පංචස්කන්ධ දුකේ වෙන දුකේ මිදෙත් වාගේ අන්තිමට. එහෙන නිවන මුල් කරගත් අදහස් හතරක් නිසා ලෝකේ පැවැත්මට ගුණ කරගත් අදහස් හතරක් නෙමෙයි ආර්යයන්ගේ මෛත්‍රිය. ඔව් දින වෙනස ඒකයි. ආර්ය මෛත්‍රිය තේරුම් ගන්න ඕනේ ලෝක මෛත්‍රිය තෝරා ගන්න ඕනේ. ආර්ය මෛත්‍රිය ලෞතර බුදුරජාන් වහන්සේ හැර උන්වහන්සේගෙන් අහගත කෙනෙක් හැර දන්න කෙනෙක් ලෝකේ නෑ. තථාගතයන් වහන්සේ වූ තථාගතයන් වහන්සේගෙන් අහපු කෙනෙක්ගෙන් හෝ ඇරෙන්න මාපින් වූ මෛත්‍රී භානාව තුන් ලෝකේ කරුවා කවුරුවත් දන්නේ නෑ කියලා බුදුරජාන් වහන්සේම දේශනා කළා. එනයිති අපි අද ඒ මෛත්‍රී භානද වෙහිලා තියෙන එක. දැන් මාර්ගඵල පිළිබඳව ලෝකයා දකින්නේ. මාර්ගඵලයේ ලබන සැනසීමත් ලෝකයා අරගෝචර නැහැ. බුදුරජාන් වහන්සේට ගෝචරයි බුදුරජාන් වහන්සේ අහගත්ත ශ්‍රාවකයන්ට ගෝචරයි. ඒ අය තමයි දන්නේ ලෝක සත්‍යයේ දුකින් මිදීමක් තියෙනවනම් තපෝගුණය හැර, බොජ්ජංග ධර්ම හැර, නිවන හැර, ලෝ සතුන්ට තවත් සෝයක් මම නොදකිමි කිව්ව බුද්ධ දේශනා තේරුම් ගන්න. දැන් ලෝක සත්‍යයේ වෙන සෝයක් නැහැ. සුවයි කිය මුලාවන්ටපත් වෙනවා. මුලාවන්ටපත් වෙලා සුවයි සුවයි කියලා දුකටපත් වෙලා ඉන්නවා මිස සැනසීලටපත් වෙන්න විදියක් නෑ. මෙන්න මේක තමයි ලෝක සත්‍යයේ මෛත්‍රියේ අඩුපාඩුව. ඒක ප්‍රමාණවත් මෛත්‍රිය ලෝක සත්‍යයවලයි. අප්‍රමාණව මෛත්‍රියක් නම් ආර්ය මෛත්‍රියක් වෙන්න ඕනේ. ආර්ය මෛත්‍රියන් නිවන මුල් කරගත්ත සැනසුම දැකලා. ඒ හැරෙන්න තවත් ලෝකෙන්න වෙන සැනසුමක් නෑ කියලා නිගමනය කරලා. ඒ උත්තරීතර සැනසුම සියලු ලෝක සත්‍යෙන් ලැබෙත්වා කියලා කරන වැතුම. ප්‍රතිමෙන් ආරම්භ කරන ඒ විනුවෙන් කරන ක්‍රියාව සහ කියන කතාව ආර්ය මෛත්‍රියටයි. නිදුක් වෙන්න, නිරෝගී වෙන්න, සුවපත් වෙන්න, දුකෙන් මිදෙන්න යමක් කරන්න පුළුවන්ද? තමන්ට පුළුවන් දේ කරලා දෙන ගමන් තමන් ඒ මාර්ග වටිනාකම දෙක බලා ගන්නවා. ඒකට ආර්ය මාර්ගයේ තියෙන ආර්ය මෛත්‍රිය කියන්නේ ඒකයි. ආර්ය මාත්‍රිය නිවනින් පිට සාසනෙන් පිට එකක් නෙමෙයි. මේ සාසනය බැහැර නැති දහම බුද්ධ සාසනය මිසක් අවදෙනක නෙමෙයි. මේ නිසා තමයි විද්‍රන්න ආදේශනා කියන්නේ මාහෝ මගෙන් අහගත්ත කෙනෙක් හැර. මාගේ ශ්‍රාවකෙක් හැර. මේ මං කියන මෛත්‍රිය භාවනා දන්න කෙනෙක් තුන් ලෝකෙම නෑ තවද.
මෛත්‍රී භාවනාවේ සඳහන් වන දස දිසාව පරමාර්ථාර්ථයක් තියනවා කියන හැටි එහෙම එකක් තියෙනවා මේ. මේ ක්‍රම දෙක. දැන් දිසාවෙන් දිසාවට හිත යවලා හිටන් වටන භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ දිසාවටපත් වෙලා ඉන්න සියලු සත්ත්වයෝ ගැන. දැන් පෙරදිග වසන සත්ත්වයෝද? පෙර අනුදිග වසන සත්ත්වයෝද? දැන් අපි එතන කියනවා. දැන් පෙරදිග කියන එකේ තියෙනවා පරමාර්ථය. පෙරදිග කියලා කියන්නේ සූර්යා නැගී එන පැත්ත. යම්කිසි කෙනෙක්ගේ මනස තුල ප්‍රඥාව නැමැති සූර්යා නැගී එනවා නම් මිනිස්සු අතර ඉන්නත් පුළුවන්, දෙවියෝ අතර ඉන්නත් පුළුවන්, බ්‍රහ්මයා අතර ඉන්නත් පුළුවන්, උඩයට වට හැමතැනකම කොහේ හරි එහෙම කොටසක් ඉන්න පුළුවන්. මෙන්න පෙරදිග වසන සත්‍යය. මේ පරමාර්ථය. ප්‍රඥාව නැමැති සූර්යා නැගී එන පැත්තට අයිති සත්ත්ව කොටසක් ඇතනා ලෝකේ කොතන හරි. ඒ සියල්ලෝම පෙරදිග වසන සත්‍යය. ඊට අනුකූල පිළිවෙත රකින අය ඉන්නවා. ඒ ප්‍රඥාව නැගෙන. ඒ තමයි පෙර අනුදිග වසන සත්‍යය. දැන් මේ කොටස කැහැ. දකුණු දිග වසන සත්‍යය. ඒ කියන්නේ මේ පහත් දහම් මේවා කුණු දහම් මේ අකුසල් දහම් කියලා දැනගෙන. ඒවා අතහැරගෙන යන සත්ව කොටසක් ඉන්නවා. ධර්ම අවබෝධය, ධර්මයේ දැකලා. ඒ තමයි කුණු අහකර දාන සත්‍යය. ඒ මගට අනුකූලත්වයේ යුක්තව කටයුතු කරන කොටසක් ඉන්නවා. ඒ තමයි දකුණු අනුදිග සත්‍යය. ඔවා තේරුම් ගන්න බැරුව පහුබහින කොටසක් ඉන්නවා. ධර්මයේ දැක්කම පසුබහින. අධර්මයේ නැමිනවා. ඒ තමයි පසුදිග වසන සත්‍යය කොයි පැත්තේ හිටියත්. උඩ යට වට කොහේ හිටියත්. ඒකට අනුකූල වෙලා ඉන්න දුචරිතයට අනුකූල නැවිලා ඉන්න කොටසක් ඉන්නවා. ඒ පරමාර්ථ වශයෙන් පසු අනුදිග වසන සත්‍යය. උත්තරීතර මාර්ගඵලාදී ලැබු යම් සත්ව කොටසක් ඉන්නා නම් උඩ යට වට කොහේ හිටියත්. ඒ උතුරු දිග වසන සත්‍යය. ඒකට නැඹුරු වන ආර්ය මාර්ගයේ වන්න පිළිසක් ඉන්නා නම් ඒ උතුරු අනුදිග වසන සත්‍යය. රාගේ, ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අන්ධ වෙලා තේරුම් ගන්න බැරි මට්ටමකට පත් වෙලා පහත් වූ අපාගත වෙන සත්‍යෙට පහත් වෙලට පත් වෙලා ඉන්නා නම් කොටසක්. උඩ යට වට කොහේ හිටියත් යට දිග වසන සත්‍යය. ඒ වගේ සියල්ල ජය අරගෙන උසස් සත්‍යයට පත් වෙලා ඉන්නා වූ උත්තරීතරත් එක්ක නැගිලා ඉන්නා වූ අරිහත්ත්වයට පත් වුණ කොටසක් ඉන්නවා. ඒ තමයි උඩ දිග වසන සත්‍යය. ඉතින් එතෙන්ද එනම් බුද්ධාසෝතය. ඉහළට යනා මිස පල්ලි හැටින් නැති අය උඩ දිග වසන සත්‍යය. අරිහත්තුන් වහන්සේ නෙමෙයි සත්ව කියන්නේ. ඒ මෙහා ඉන්න අය. සත්‍වත්තේ ඉක්මෝ කෙනෙක් අරිහත්තුන් වහන්සේ. සත්ව කියන වචනේ පෙන්නන්නේ මේ ලෝකයේ සත්ගුණයෙන් යුක්තයි මේ ලෝකයේ යහපතින් යුක්තයි කියන දෘෂ්ටියෙන් ඉන්නවනම් යම් තාක් කල්. ඒ සංඥාවෙන් ඉන්නවනම් ඒ තාකල් සත් කියන සත්‍යයෙන් උහු ඉක්ම ගිහින්නේ. ඒ තාකල් සතර ප්‍රයත්නතර හේතුවේ. සත් කියන ගුණයෙන් අල්ලන්න දෙයක් ලෝකේ නෑ කියලා අසාරයි කියලා දැක්කගෙන. සත්ව ඉක්මෙව්වා. සත්ව ඉක්මෙවට පස්සේ අරිහතුන් වහන්සේ සත්‍වත්වයෙන් නිදහස්. ඒසාව උන්වහන්සේට සතර ගමනක් නෑ. සතර ගමන තියෙන තාකල් ලෝක සත්‍යයට සත්ව කියන නම භාවිතාවේ. යම් කෙනෙක් අරිහත්යට පත් වෙනොත් සතර ගමනේ සත්ව ඉක්මෙව්වා. එහෙනම් අරිහතුන් වහන්සේ සත්ව නෙමෙයි. සත්ව ඉක්මවපු කෙනෙක්. ඉමිහා ඉන්න තියල්ලෝම සත්වත්වයේ තුල ඉන්නවා. මේ සියලු සත්වයෝ කියනකොට අරිහතුන් වහන්සේනේ විතරක් දෙයක් නෑ. අරිහතුන් වහන්සේ කලේ දියල කරලා ඉවරච්ච කෙනෙක්. උන්වහන්සේට අවුතේ පිළිසරණක් ගන්න අවුතේ සිත් පතන දෙයක් අපිට නෑ. මේ අපි දකින්න ඕනේ සාන්තියක් ඕනේ කරන්නේ වැහැලා ඉන්න පුද්ගලයාට කොට නැගෙන්න. වලේ ඇහැලා ඉන්න කෙනාට ගොඩට එන්න ආධාරයක් ඕනේ, ගොඩ ඉන්න කෙනාට ආධාරයක් ඕනේ නෑ. ඒ වගේ අරිහතුන් වහන්සේට ආධාරයක් ඕනේ නැහැ. උන්වහන්සේ අනික් අයට ආධාර කරනවා. පල්ලෙහා ඉන්න අයට අරිහත්ත්වයට පත් වෙනකන් ආධාරය ඕනේ. ඒ අයට ආධාරය සිත් පැතීමෙන් ලබා දෙන. ඒකයි කාරණය. සියලු ලෝක සියලු සත්. දැන් මොකද අපි වෙනසක් පෙන්වන්නේ? සියලු ලෝකයි සියලු සත්වෙයි තෝරා ගන්න ඕන. දැන් ආධ්‍යාත්මික වශයෙන් මම කියන කොටසට අයිති. කොටසක් ඉන්නවනะ. නෑ සත්ව කියන තැනද ඉන්නවනะ. ඒ අභ්‍යන්තර ලෝක. ඒ අය අසුරු කරන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කොහෙද තියෙන්නේ? ඒ බාහිර ලෝක. නෑ බාහිර ලෝකයයි අභ්‍යන්තර ලෝකයයි කියන්නේ මේ දෙකම එකතු වෙලා තමයි දුක ගොඩනගන්නේ. තනි එහෙකින් දුක ගොඩනගන්න බෑ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධයක් තියෙන්න ඕන. දුක ගොඩනගන්නේ. අන්නේ නිසා බාහිර ලෝකයේ තුල දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය කරන පරිසරය ගොඩනගෙනවා නම් ඒක අලෝභ ආදේශ අමෝහ පරිසරය ගොඩනගින්න ඕන. ලෝභ දේශ මොහ සහගත පරිසරය අපිට අනිෂ්ඨ අරමුණු ගෙන දෙනවා. ඒ අනිෂ්ඨ අරමුණු අප්‍රිය අරමුණු අපිට බාධා පමුණවනවා. යහපතට බාධා පමුණවනවා. දුක් කරදර ඇති කරවනවා. අසහන ඇති කරවනවා. ඒවට හේතු කාරක ගෙනත් දෙනවා. ඉතින් ඒක විශාල බාධකයක් වෙනවා. ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ආයත. නැ ලෝකේ සැනසුම කරා යන ආයත. එනා ඒ තත්ත්වයෙන් අහක් වෙන්නේ නම් බාහිර පරිසරය තමයි සියලු ලෝක සාන්තියට පත් කරන්නේ. දැන් නිදුක් පරිසරය අපිට තියෙන්න ඕන. පරිසරයේ දුක් සහිත නම් දුකට හේතුකාරක වන්නා වූ වීස්මය නම් ඒ වගේම වතුර නැත්නම් ඒ වගේම මේ උෂ්ණය වැඩි නම් ඒ බඳු පරිසරයක් තුද පරිසර බාධකයක් එනවා. එහෙනම් නිදුක් පරිසරයක් ඕන. රෝගකාරක විස බීජයන්ගෙන් පිරිච්ච පරිසරයක් නම් රෝගී පරිසරයක් ඒක. එහෙනම් නිරෝගී පරිසරයක් ඕනේ නිරෝගීව කටයුතු කරගන්න. පරිසරයක් නිරෝගී වෙන්න ඕනේ. දාහ ගෙන දෙනවා නම් අසහන ගෙන දෙනවා නම් එබඳු රසයෙන් ඌන පරිසරයක් නම් පූර්ණ නැත්නම් ඒක දුක් සහිත නැත්නම් සුවේ නැති පරිසරයක්. එහෙනම් සුවපත් ලෝකයක් ඕනේ. ඒ වගේ දුක්ඛිත වන්නා වූ තත්ත්වයට දමන්නා වූ රාගයන්ගේ කුලප්පු කරන එබඳු කම්පා ඇති කරන එබඳු පරිසරයක් නම් රාග දේශ මොහයන් විද්‍යාමාන කරන පරිසරයක් නම් ඒ පරිසරයේ දුකින් මිදීමට බාධා. ඒ පරිසරයේ සාන්ත නම් දුකින් මිදීමට උපනිසරය. එහෙනම් පරිසරයක් නිදුක් පරිසරයක් නිරෝගී පරිසරයක් සුවපත් පරිසරයක් දුකින් මිදෙන පරිසරයක් වෙන්න ඕනේ. නේද? ඒ බඳු පරිසරයක් නැති වුණේ මොකද? ලෝභ දේශ මොහ වැඩපිළිවෙලින් ගොඩ නැගිච්ච නිසා. කරුණාවේ මෛත්‍රියේ දයනුකම්පාවට අනුකූලව ගොඩ නැගුණා නම් අලෝභී ආදේශී අමෝහි පරිසරයක් වෙන්න ඕනේ. ඒ බඳු පරිසරයක් තිබුණා නම් අපිට සාන්ත ප්‍රණීත මාර්ගයේ පහසු උපනිසිරි ලැබෙයි. එයා දෙපැත්තක් සුද්ධ වෙන්න ඕන. සියලු ලෝක සුද්ධ වෙන්න ඕන, සියලු සත්ත්වය සුද්ධ වෙන්න ඕන. සියලු ලෝක සියලු සත්ත්වය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදී වශයෙන් ගත්තා නම් ගතෙත් ඒකයි. අපි ඔකෙන් හැමලියම් ගන්න හදන්නේ ඒකයි. සත්ත්වයා කියන පුද්ගලයා කියන තැනකට සීමා කරගත්ත නේද? ජීවියෙකුට සීමා කරගත්ත මිත් වැඩීමකට අපි සීමා කරනවා. එහෙම සීමා කරගත්තාම අපේ පරිසරය සම්පූර්ණයි. එහෙනම් තමයි සියලු ලෝක සියලු සත්ත්වය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා අරගන්න. ඉදන් සෝත කියන්නේ අනාගාමී පුද්ගලයා උද්දාසෝතයි. ආ මාර්ගඵලලාභී පුද්ගලයා ධානලාභී වුණා නම් උද්දාසෝතයි. උඩට යන අය. උද්දාසෝත කියන්නේ උඩට ගහගෙන යනවා. ඉහළ පැත්තේ ඉන්න අය. අයි පාත වැටින්නේ. ඒ තමයි උඩ ඉන්න සත්වය. ඉතින් ඒ ආකාරයෙන් අර්ථය අරගෙන කර්මස්ථානිය වඩන්න පුළුවන්. මේක ක්‍රමයක්. දිශාවෙන් දිශාව හිතයලා දැන් ඒ විදිහට ගත්තාම ඒක විදර්ශනා කර්මස්ථානිය පූර්ණ විදර්ශනාවක් වෙනවා. එතන අර විදිහට ගත්තාම අර දිශාවෙන් දිශාව ගත්තාම සමතේ තුලින් ගිහිල්ලා දිවස මතු කරලා ඒකට හේතුකාරක වෙන උපනිසිරිය එකෙන් ලැබෙනවා. දිශාවෙන් දිශාවට හිත යවලා හිටන් ගත්තාම දිවසට හේතු වෙනවා. එතන සමතේ තුලින් ලබන්නා වූ චේතෝ විමුක්තිය මුල් කරගෙන යන කර්මස්ථානයක් වෙනවා. අර විදිහට සත්‍යයන් තේරුම් ගත්තාම ධර්මානුකූලව පරමාර්ථ ධර්මයට අනුකූලව ඒක විදර්ශනාත්මක කර්මස්ථානයක්. ඒකෙන් අවිද්‍යාව දුරු කරනවා. ප්‍රඥාමතු කර කර්මස්ථානයක්. මේ ප්‍රඥාධික පුද්ගලයාට පුළුවන් වුණා නම් අර ප්‍රමේයද ගන්න. පෙරදිග වසන සත්‍ය වේදික පෙරදිසාව හිතන්නේ නැතුව. ඒ වගේම ප්‍රඥා ආලෝකයෙන් නගා ගන්නා සත්‍ය කොටසයි මම මේ විදිහට කියන්නේ කියලා ඒ අර්ථයෙන් අරගන්න පුළුවන්. දකුණු දිග සත්‍ය වේද වසන සත්‍ය වේද කියනකොට පාප ධර්ම සලාහරින ගති ඇති මානසිකත්වයක් ඇති. එවඳු කටයුතු කරනා වූ පුද්ගලියෝ සුචරිතව ඉන්න පුද්ගලියෝ මේ පැත්ත. ඒ අනුදිග කියන්නේ ඒක නැමී හිටන පුද්ගලියෝ. ඒ ආකාරයෙන් ධර්මානුකූලව ගුණ මුල් කරගෙන ඔය උඩ දස දිශාවට ගන්න පුළුවන්. මේක ක්‍රමයක්. ඔය ක්‍රම දෙකකින් ඕකරි තමට ගැලපෙන ක්‍රමී ගන්න ඕනේ. මේක මේකෙන් වැඩෙනවා මේකෙන් වැඩින්නේ නැහැ කියන්නේ බෑ. ඉන්ද්‍රිය නානත්වයේ නැමැති තමාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කොයි ආකාරයෙන්ද පිහිල්ලා තියෙන්නේ. ඒ අනුව තමයි තමන්ට ගැලපෙන කර්මස්ථානීය යෝගීක මතුවෙලා ඉන්නේ. ඉතින් ඒකෙන් මේ කර්මස්ථානීය හරි මේක වැරදි කියන්න බෑ. ඒ ඉන්ද්‍රිය නානත්වය යනවා සමහර කෙනෙකුට දිසාවන්ට වඩන එක වැඩිලා එනවා. ප්‍රඥාවෙන් ওই විදිහට තේරුම් අර වඩන එක තව කෙනෙකුට වැඩිලා එනවා. ওই පැත්තෙන් හරි වෙන්නේ විමුක්ත කරලා ළඟා වෙන එක.
අවංකයි පිරිසිදුයි පවිත්‍රායි ප්‍රවාස රාජ්‍ය දෙන භාවනාවක්. ඒක අවංකයි පිරිසිදුයි ත්‍විතරී පවතරයි. මේ ආදීම වදන හතරක් දුන්නා. සීල විසුද්ධිය මුල් කරගෙන චිත්ත විසුද්ධිය නැගෙන දෙන භාවනාව. දැන් මේ භාවනා පිළිවෙලවල දැන් මම අවංකයි කියන වදනේ අවංක භාවය කියන්නේ මොකක්ද කියන එකයි නේ අහන්නේ. දැන් අපි දකින්න ඕනේ මොකද වංකර්තු දස අකුසලයෙන් යුක්තනා යකිලි පුද්ගලෙයි. ඔහුගේ ක්‍රියාකලාපයත් වංකයි. වංකයි කියන්නේ ඇද. ඍජු නැහැ. ඔහුගේ කතා විලාසයක් ඇදයි ඍජු නැහැ. ඔහුගේ සිතීරේ ඇදයි ඍජු නැහැ. කාය වංක, වචී වංක, මනෝ වංක කියන තුන් තැනකේ වංක භාවයටපත් වෙනවා. ඉතින් අවංක වෙන්නේ අර කියන අකුසල පැත්ත අහ කරලා කුසල පැත්තට වෙලෙන්න ඕනේ. නැන අකුසල පානඝාතයේ වෙන්වීම අවංකයි. පානඝාතයේ වංකයි. අදත්තාදානීය වංකයි. අදත්තාදානීය වෙන්වීම අවංකයි. කාම විත්‍යාචාරයේ වංකයි. කාම විත්‍යාචාරයේ වෙන්වීම අවංකයි. මගේ ක්‍රියාකලාපයේ අවංකයි කියලා කියන්න පුළුවන් ආරම්භයේදී ඔන්න ඔතනින් ඉන්න කෙනා. බොරු වංකයි. නිබරු අවංකයි. කේලම් වංකයි. ඒ වගේම යහපත් කියමන් අවංකයි. පරුෂ වංකයි. කරුණා මෛත්‍රී වදන අවංකයි. ප්‍රාප වංකයි. ධර්මානුකූල හරවත් වදන වංකයි. මේ අවංකයි. මෙන්න මේ විදිහ වචනේ අවංකයි. ඒ වගේම පිළිහිදී. ඒතකොට බොරු අපිරිහිදී. නිබරු පිරිසිදු. අන්න වදන පිරිසිදුයි කියලා ගන්නකොට අදහස ගන්න හිමයි. කේලම් අපිරිසිදු. සමගි සමාදාන ඇති කරන වචනේ පිරිසිදු. පරද වචන අපිරිසිදු. කරුණා මෛත්‍රී යහපත් වචන පිරිසිදු. ප්‍රලාප අපිරිසිදු. ධාර්මික හරවත් වචන පිරිසිදු. ඔය මට්ටමේ මම පිරිසිදු. මගේ වචන පිරිසිදු. අර අවංකයි පිරිසිදු කියන්නේ මේ වචන දෙක ඇතුළේ බවනවා. ඔය වචන දෙක ගත්තා. ඔය තුල ලැබෙනවා සීල විසුද්ධිය නැගිය. ඔතෙන්ද පත් වෙන්න ඕනේ ධර්ම ආභෝධයෙන්. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ධර්මයෙන් ලෝකේ දැක්කට පස්සේ. මේ ප්‍රියයි මනාපයි කියලා මායාවකින් හවට්ටන මේ පංචකාම මායාවෙන් හවට්ටන ලෝකෙ. මොන හරයක් තියෙන එකද? මේක මුලාවක් ඇති කරලා දුකෙන් තමයි වැඩ පිළිලක් නිසා මේ ලෝකෙ කියන්නේ. වෙන හරයක් නැති එකක් කියලා ධර්මානුකූල ධර්ම ආභෝධිය ලැබුණා නම්. ඒ දේ වරහා ගන්නකම් ඉතින් මේ බඳු ලෝකේ මම ප්‍රාණඝාත කරන්න මොනවද කරලා තියෙන්නේ? ඔය පංචකාම ආස්වාදයේ ගිහි වෙලා. ඔය මේකේ මේ ගෝචර වන්නා වූ දේ මම මගේ කියලා බදාගන්න නේද? ඒ මොන ගොඩ ගහරන්න ඒ වගේ බාධකවල පහර ගහන්න නේද මම ප්‍රාණඝාත කරලා තියෙන්නේ? නිමි ඉඳා කරලා තියෙන්නේ. හොරමර වංචා සුරාසුරු දුරාචාර කරලා තියෙන්නේ මම මගේ කියන ගොඩ මට ඕන හැටියට මොන විදිහ හරි ගොඩ ගහරන්න නේද? මෙන්න මේක තේරුම් ගත්තා. මේ පංචකාමිය අසාරංජය තේරුම් ගත්තමද දැන් අදහසක් එනවා. හරයක් නැති විදිහට අසාදාන විදිහට මේ පානඝාතයෙන් අදත් ආදානිය කාමීත්‍යාචාරයෙන් ගොඩ ගන්න මට ඉතින් හරයක් නිරෝගී නෑ. නොවැඩිනා දේ කර මම ඒ මොකද ඒ අසාදානිය කරන්නේ කියලා. ඉතින්ලා ඒ වේ අසාදානිය නොවැටෙච්ච එක දැන් වැටෙහෙට පටන් ගන්නවා. ලෝකෙ අසාදාය කියලා වැටෙච්ච එක නා. පංචකාමයේ මායාවක් අසාර දුක්ඛස්කන්ධයක් ලෝකෙ කියන්නේ කියලා වටහා ගත්තා නම් ධර්මානුකූලව. අන්නේ වැටුණු ඥානියත් එක්කලා. ඉතින් කල් නොවැළෙනි පිවිච්ච අසාදානිය කියන මහා අසාදානිය කියනකොට කාන ගාසේ කොච්චර අසාධාරණ දුක්ඛද? වර මර වංචා කොච්චර අසාධාරණ දුක්ඛද? කාම විචාකාර කොච්චර අසාධාරණ දුක්ඛද කියලා. මේ විදිහ දස අකුසලේම කොච්චර අසාධාරණ දුක්ඛද නොකර ඉඳුවේ කියලා. වැටහිමක් එද පටන් ගන්නවා මූල ධර්මයේ අවබෝධයක් එක්ක. මොකද හේතුව පංචකාම මායා ආස්වාදින වහලා තියෙන එක. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න එක. පාප ධර්මයන්ගේ තියෙන බරපතලකම ආවැද අසාධාරණේ තියෙන්නේ. අර මායා ආස්වාදේ වහල් ධර්මයේ අහල ධර්මයේ තුලින් යම්කිසි ධර්මාභෝධිය ලැබෙනකොට පංචකාමීය මායාවක් කියලා දැනගත්තාට පස්සේ මේ මායා ආස්වාදයේ විනිවිද ගොඩ ගහගන්න මමමයි කියන දේ ගොඩ නිසා දුක් විඳ බහට ගන්නවා මායක දුක්වලක් වෙනවා මේක මුලාවක් කියලා දැනගත්තාට පස්සේ ඒකේ විදීමක් අත්හැරීමක් නොයල්මක් නැත්නම් ඒකයි සාන්තපෙන් ටිකක් නිවර ගැන වැඩ උනාට පස්සේ අන්නේ අදහස එතකොට බුද්ධිලේ අර එතෙක් කල්ලේ මායාවේ වහලකින්ද මායාපන්නේ ගැලවිලා යනවා අන්නේ එතන විරුද්ධව වේද පටන් ගන්නවා දුචර්ජියේ මට්ටම මහ ප්‍රබල අසාධාර්මීය මට්ටම මහ ප්‍රබල මගේ වචනයක් නිසා හෝ අනුගේ ඉදිරි දෙනා නම් ඒ කොච්චර අසාධාරණද? නිකන් පේන්න තියා පේන්න පටන් ගන්න. මෙන්න මෙහි පේන්න පටන් ගන්නකොට සමාධිය මනස දුච්චර්චේ වෙමුණු මනස බවට පත් වෙනවා. අන්නේරයි දතිනා මේ ධම්මහලන් තේරුම් ගත්ත මට. පෙර ප්‍රාණඝාත අදත්තාදාන කාම විත්‍යාචාරයන් කියන විජු බව තිබුණා නම් දැන් ඒක නැහැ. දැන් මට ඕනේ ඉවෙන් නිදහසින් සාන්ත ප්‍රතිද බවම. අන්න අභ්‍යන්තරේ නැగిලා යනවා සමාධුල අවංකක්. යන්තරේ ප්‍රාණඝාතනයක් දවංකයි, හොරමල වංචනයක් දවංකයි, සුරාසු දුරාචාරයක් දවංකයි. අන්න එතන චේතනා නොපිදීම ලැබු අවංකකේ සමාධුල සමාධ විද්‍යාමාන වෙනවා. අන්න එතන කියන්න පුළුවන් සමාධුල දැක්ක අවංකත්වයක්ම දී කරනවා. යම් තරමින් අත්‍යරි කියද අත්‍යරි කියලා යවන්න ඉතුරු හදින්නේ. ඉතුරු හදිත අවංක දිනවල. හරි අපි දකින්න අත්‍යරි කියලා කියන. මෙරමඩ බයිනෝට බයින්ද හිතුණා. හිත හිතවන්න හිතුණා. හැබැයි දැන් මට එහෙම හිතෙන්නේ. අන්න අත්‍යරි කියලා අවංකයි. අවංකත් එන නිවල. නිවිදියයි. ඒක අත්‍යරිම Tamanට තියෙනවනේ දැන්. අන්නේට ගයි සීහ කරන්නේ. අවංකයි කියන්නේ. එහෙනම් ඔබ දී කරන් ගියාම ඔබ දන්නේ නැත්නම් මොකද වෙන්නේ මම කොහොමද අවංකයි කියන්නේ මගේ මේ වර්ගගති දෙරිනා මට අත්තර ගන්න බැහැ කියලා ප්‍රශ්නයක් එනවා මම වෙලඳාම් කරන්නේ මම බොරු කියන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ බොරු ලොකුව මම කොහොමද වගේ ජීවිතයක් ගත කරන්නේ ඇත්ත කිව්වොත් එහෙම නිකන් ගියන්න බෑ කුණු වෙච්චාට මට කිසිම ලාභයක් නැහැ බොරු කියලා ලොකු ගියල් පහත ගත්ත එක රුපියල් 25 දෙන්නට නේද 15කට ගත්ත ඉන්නේ යන්න වෙනවා එහෙම ලොකු වෙන අරක 25 දෙන්නේ අතේර වලන් ගියාම මොකද වෙන්නේ මම ගත්ත එක පහත කියන අය රුපියල් 10යි 20යි කියලා ගලයන් ගියාට පස්සේ මොකද කරන්නේ අන්තිමට මොකද ඉල්ලද්ද බැ නෑ දැන් කොහොමද හිතවත් වට වෙන එකක් කියන්නත් බැ අන්තිම බඩ කුණු විචාර ගාන වලට මට පාඩු දැන් ඒක හිත මර මොනවා කියන්න වෙනවා මේක දැන් නම් මට මේ විදාම කරන්නත් දැන් ප්‍රශ්නයක් තියෙනවා ඉතින් එහෙම කරන ජීවත් වෙන මං කොහොමද අවංකයි කියන්නේ විවිධ දේ කියන්නේ කියලා හිතක් එනවා දැන් මෙතෙන්දී අපි අවංක බව විවිධ බව ගන්න ඔය දිපෙන්නේ අපි දකින්න ඕනේ යම් කිසියක් මගේ යෝගින අවඩක් වෙන හරියක් තිබුණා ඒ අන්නේ ටිකයි මගේ ඉස්සෙල්ලා කියවලු මම මෙතන එකතරම් සම්මිය ප්‍රයෝගය කරනවා. ඒ වචනේ හිතන කෙනෙක් ඉන්නේ. ලෝකයා හරහටම අයිතිලාභය ගන්න දෙන්නේ. ලෝකයා ගැන මේක ඇත්ත කිවට තේරෙන්නේ. මේක කරගුණා මෙච්චර ගාන අපිට පහදි වෙන්න පුළුවන්. දැලිච්චාට පොඩි වෙච්චාට කුළු වෙච්චාට මෙච්චර ගියාට පස්සේ ඒ ගෙවු ගාන ගත්තාට පස්සේ ඔබ දෙන මුදලින් දෙන්නේ ලාභයෙන් අර්ග කියවන්නේ නැහැ. මට පාළුවේ ඒක උඹට කිවට තේරෙන්නේ. ඒක නිසා මට උඹට ඇත්ත කියේදී ඉන්න බැහැ මේ විදිහට. ඒ නිසා මම මේ කියන්නේ මේක පහරවල ගත්තේ ඉතින් මේ වාතාවක් ගන්න ඕනේ ඉස්සක්ව ගන්න ඕනේ කියලා කියන්නේ ඔන්න ඕක. ඕක තමන්ගේ හිත දන්නවා. අනු රවට්ටලා රසා ගන්න නෙමෙයි මේ කරන්නේ. මේක සම්මිය ප්‍රයෝගයක් වශයෙන් මගින් මේ වෙනදාම කියන්නත් වෙන මේ බුද්ධිලාන කියවහ තේරෙන්නේ නැති නිසා මෙනික කරන්නත් බැරි නිසා මම මෙහෙම කියන්නේ. මේ මෙතනින් අංශු මාත්‍රයක් හෝ නරකක් නැතුව නෙමෙයි. නමුත් මේක අර දෘෂ්ටිගත වෙච්ච පාපයක් නෙමෙයි. මෙතෙන් අපි දැකලාම ඒක නනු හවට්ටන බලාපොරොත්තුවක් එතන තිබුණේ නැහැ. අන්න මේ වගේ අවස්ථාවලදී පොඩි කැලි ඉතුරු වෙනවා. ඒව ඉවර කරන්නේ හුඟක් පස්සේ. ඉස්සෙල්ලාම අපි ඉවර කරගන්න සතර පහ ගත යුත්තේ ඉතින් මහ දුෘතයයි. බොරුවක් කරලා අනුට ගිනි දෙන්නේ අනු වඩතන අනු විහාර පාඩුවක් කරන්නේ ඒ බඳු වංචනික වැඩක් කරා නම් මෙන්න මේ වගේ තමයි අපි ඉන්නේ රටේ ඒක සතර පහ යතේ තරම් පාවු. එහෙම දෙයක් නම් මම කොහොමවත් කරන්නේ නැහැ මම ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ මේකක් කරන්නේ. අන්න යාක උපේක්ෂා සහගතයි දීති විපේක්ෂයි හදගත පාවු. එහෙනම් ඉතින්ලා මොනවද ලැබෙන්නේ? සෝමනස සහගත දීති සම්පේත හික් කියන යමක් ඇතන. දැන් මට ඒක හරියන්නේ නැහැ. මම ඒක ඉන්නේ අවංකයි. අන්නටි ගන්න හරි සතර පහ ගත වීමට හේතු වෙන පාප ධර්මයන් මගේ හිතේ පහළ වෙන්නේ ඒ මට වෙම අවංකයි ඒ මට වෙම පිළිදෙයි ඒක කොච්චර සාන්තද ප්‍රණීත ඔතෙන්ද පස් වෙනකොට එයාට හිතෙනවා අනේ මට තව ඉන්නේ හරි සුද්ධ වෙන්න තිබුණා කිව්වොත් කොච්චර ඊටත් අර කොච්චර හොඳ මේ සාජේ මෙච්චර නම් අනිත් සාජේ කොච්චරද උපරිම පිළිදෙයි බව කොච්චරද තමන්ට හිතෙන පටන් ගන්නවා තේින්න පටන් ගන්නවා අනේ මට ඊටත් තේරෙ දේවා ඒකට මගේ බෑදී ඔය දිදෙවිලි හිතන්දයි හැදී පහළ කරන්න පටන් ගත්තා ධර්මතාවයේ ක්‍රියාත්මක කරලා තමයි බාධකයක් හදලා නැතු වෙයි මගේ පාඩ ගන්න විශ්වේ ක්‍රමයක් ලැබෙනවා. විශ්වේ කියන්නේ අපිම කරපු හේතුවේ ඵලය. කාය සංකාර, වචී සංකාරය, මනෝ සංකාරය යහපත් අතට ආයෙපත නගනකොට විශ්වේ පරිවර්තනයක් වෙලා අර බාහිර ලෝකේ ක්‍රියාකාරකම් තුලින් තමයි පහසුවේ ජීවත් වෙන්න, නිවැරදිව ජීවත් වෙන්න බලක් ලැබෙනවා. අන්න ඒක කිසි බාධකයක් නැතුව සිද්ධ වෙන්නේ. ඒමක ආර්ය මාර්ගයේ උපනිෂදේ. ඔය දෙමෙයි මගේ පැහැදිලි. ඒක අපි දකින්න ඕනේ අවංකය කියනකොට යම් තරමක් මගේ පාප ධර්ම අත්හැරී ගියා නම් පාප කහටක් අත්හැරී ගියා නම් ඒ මට්ටමින් මම අවස්ථා. ඒ මට්ටමින් කිරිදිලු. පෙර මට ඉන්න එකක් තිබුණේ නැහැ. නමුත් ඒ මට්ටම දැන් මට තියෙනවා. අන්න ඒක කොච්චර සාන්තද පොන්නුද. ඒකයි මම මේ දී කරන්නේ කියලා ඒ හැඟීමින්ද අවංකයි කිරිදිලු අවංකයි කිරිදිලු අධීකරණ පටන් ගත්තා. අන්නේ චිත්ත ප්‍රහාදී ආර්ය මාර්ගී ලැබු චිත්ත ප්‍රහාද. ඒකේ පුදුලිය ඉදිරියට ගෙනිහිලා අවදීටපත් කරලා ඉතින් උස්සලා ගන්නවා අරගෙන උසස් ගන්න. අන්න ධ්‍යාන ලැබීමේ හේතු වෙන හැටි. එදෙන්නපත් වෙන යා දකින්නවා. මෙච්චර සාන්ත වූ මෙච්චර ප්‍රහිත වූ නිවන් සුවයක් සමග සම්බන්ධ වෙලා තියෙන මේ නිදහසත් එක මෙච්චර සාන්තියක් තියෙනවා. නිවීමක් සැනසීමක් තියෙනවා. මගේ බලාපොරොත්තු ඔක්කොම අත්හැරලා කවදා හරි මේ සම්පූර්ණ සම්පූර්ණම අර නිවැරදි සත්‍යෙටපත් වෙන්න. එදාට මට මේ ලෝකෙ අත්හැරගන්නවා මට හම්බුනා කවදා හරි ඒ අවිහාසවලේ කොච්චර උතුම්ද කියලා හිත හැංගීමේ. මෙන්න මේ හැංගිය පිළිබඳ පිළිගන්න ආර්ය මාර්ගයේ ඔබ නිතර වෙන මේ මගේ පැහැදිලිය වැඩේ. නිකන් පටන් ගන්නකොට එතන ඉඳලා පටන් ගන්නවා. ඉතුරුහටින් සියල්ලෙන් අවංක වෙලා නෙමෙයි අවංක කියලා පටන් ගන්න. යන්තරමකින් අපි අවංක වුණාද? ඒ මට්ටම කියලා අවංකයි කියන්නේ. යම්මට්ටමකින් පිළිහිඳුනාද? ඒ මට්ටම කියලායි පිළිහිඳුනේ කියන්නේ. ආරම්භයේ හිමයි. දැන් ඉතින් පටන් ගන්න අවංකා පිළිහිඳුනේ කියන වදන දෙක වාදිතා කිරීමෙන් අවදි වඩන්න පුළුවන්, ඥානලාභී වෙන්න පුළුවන්.
කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි. අතහැරීම නාතයි, අතහැරීම වෙත්වා, නොවැළීම නාතයි, නොවැළීම වෙත්වා, නිදීම නාතයි, නිදීම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා, නිවනම නාතයි, නිවනම වෙත්වා. මේ තරම් කර්මස්ථාන. නිවන අවබෝධ කරගන්න ලෝකේ අනාත බව පෙන්වන්නත්, නිවන නාතයි කියලා පෙන්වන්නත් සියලුම කර්මස්ථාන. දැන් මේ පමණ කාලයක් තුල පරිසරාගෙන ආවි අපි ලෝක සත්‍යයේ ආවනා හැදී තියෙන මොනවද? එක කාම ලෝකේ, එක රූප ලෝකේ, එක අරූප ලෝකේ. කාම ලෝකේ කාම භූමිය බුද්ධේශ්වරයා හද කරනවා. ඒකේ දූෂණය කරන්නේ හතර පාගත වෙන එකක් පැත්තල කිසිම. මහා දුක්ගයක් ඉන්න කොටස බලන්න ඕනේ. කාමයන් පිළිබඳව බලාපොරොත්තු වත්තල්. රූපාවද ලෞකික දෙහනක් වලට. රූපාවදේ බ්‍රහ්මයේ කියලා අද රූප ලෝකේ ජීවත් වෙනවා. ඒකම තව කරන්නේ. ඒකන රූප වේණිගේ දුක්ඛක් අරු වේනවා, ගහමරා ගන්නවා වේනවා, ලෝක සත්‍ය දුකින් නැහැටි වේනවා. ඒක තමයි මනසට අසහන යන්නේ කියලා මේ වෙණීමත් ආදීනව දැකලා. මේ පිනීමත් ඉක්මවාදී විදහා චින්තනයේ විතරක් ගහන. බාහිර ලෝකේ නොබලන මානසික විතරක් ජීවත් වෙන දැනට තමයි අරූපාවචර නැහැ. අරූපාවචර දෙහන වල ලෝක සත්‍ය අරූපාවචර ලෝකේ කල්පනාන ජීවත් වෙන අරූපාවචර බම්මී කියලා. හැබැයි ආල්පිනීවිල ආයතනයක් ඉස්සෙල්ලා ඉන්නවා වගේම කාම ලෝකේද ආපහු වෙලා අර කක්කේට වැටෙනවා. සසර ගමනේ මහත්යක්වත් කෙලවරක් වුණේ නෑ. දැන් මෙච්චර කාලයක් අපි දැරිසල්ලා කියන ආත්මයව බැලුවොත් මෙතරම් කියලා කියන්න පුළුවන් කමන්නේ අනන්ත ප්‍රමාණ සංසාරයේ අපි ලබලා තියෙන අර බැව් ගන්න. ඒ තරම් අර බැව් ලබලා පාන්නේ සතර ගමනේ ඇවිල්ලා. ඉතින් ওই ගමන තුල අපි බලාපොරොත්තුනේ මොකක්ද? සැනසෙන්නේ ජීවත් වීම. කරදරයක් බාධකයක් නැතුව ජීවත් වෙන්න නැත්නම් මේක තමයි අපි බලාපොරොත්තු වෙච්ච එකම දේ. නමුත් අපිට ලැබිලා තියෙන්නේ මොකක්ද? අපි බලාපොරොත්තු වෙලා තිබුණ දේ ඒක වුණා. බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. බ්‍රහ්මයේ වෙච්ච අවස්ථාවල් බැලුවොත් 100ක, 1000ක, ලක්ෂයක, කෝටියක, ප්‍රකෝටියක කියලා කියන්නේ බෑ අනන්ත ප්‍රමාණ සංසාර. බ්‍රහ්ම අධ්‍යවක් අපිට යහපත ගෙන දෙනවා නම් අපි අද මෙතන නැහැ. ආයි දුකට වැටෙන්නේ ආයි අපාය යන්න බෑ. අපාගත සත්‍යයක් ඉන්න බෑ. නමුත් අපි ඔය අයින අදරමගේ බ්‍රහ්මයේ කියලා ඉඳලා ඊට පස්සේ ආයි මනුස්ස ලෝකෙටත් වැඩිලා දුචයන්ද පාප කර්ම කරලා තිරසන්නුත් වෙලා අපාගතත් වෙලා භූතේ ප්‍රේතියත් වෙලා ආයතයක් එතනින් මිදිලා ආය මානසිකයත් වෙලා ආචාරය භාවනා කරලා දෙවියෙකුත් වෙලා ආයතයක් එතනින් පිරිනම් අම සම්පතියින්ද කියලා එතනින් ආය දුසියලා පිරිලා ආයතයක් දිගට මෙනිමින ගමනක් තමයි අපි මේ ගමන. මේ සතර ගමන තුර කවදාවත් අනාවදී දුකට හේතුකාරකෙක් බවට පත් වෙන්නේ අනන්ත දුකට හේතුකාරකෙක් විදිහට දුක විඳ දැන්ට හේතුකාරක තියාගෙන මම හැරසුනා කියලා ඉන්නවා නම් දෙවියෙක් කියලා බම්මේ කියලා මොන තරම් මුලාවක්. මතු අනාගතයේ එබඳු හේතුවක් නැත්නම් යාට කියන්න පුළුවන් යන්තම් මම සතරපායින නිදහස් වෙනවා කියලා හිතියේ. එහෙම වෙන්න පුතඥාන ලෝක සිහිව ඉඩක් නැහැ ධර්මාවබෝධය ලැබෙනවා. ආය ධර්මය අවබෝධ කරනකම් ඒ හැඟීම ලබා ගන්න මේ මානසිකත්වය උදා කරගන්න බෑ කියන්නේ. අපි අප්‍රමාණ සංසාරයේ පටන් ආපු සතර ගමන හැදිලා තිබුණේ අවිද්‍යාවෙන් හටගත්ත සතර ගමන නිසා. මුලාවක්ම සත්‍යයි කියයි දැන් අනාතයක්ම නාතයි කියලා මෙන්න මෙන්න සැවැත්තුවා. එහෙනම් අපි බලන්න ඕනේ අපි ලැබුව අත්දැවක් ඇත්නම්. නාත අත්දැවක් අපිට ලැබුණා නම් අපි පරිදිදී මේ පවත්වා ගන්න පුළුවන් අපේ කැමැත්ත තීන්දුව දෙනක් වෙන්න ඕනේ. මට කරදරයක් නැතුව හැනහිල්ල දැන් ලැබුණා. මීට පස්සේ නම් මට ආශ්‍රයයක් නිදහස කරදරයක් දුගතියක් එන්නේ නැහැ කියලා දැනෙන්න පුළුවන් කමක් නැහැ. දෙවියෙක් වුණත් බ්‍රහ්මයෙක් වුණත් කාටවත්. කාම ලෝකේ උපන්නත්, රූප ලෝකේ උපන්නත්, අරූප ලෝකේ උපන්නත් අනාගතයේ ඇතිවෙන්නා වූ බය ගැන දැනෙන්න පුළුවන් කමක් නැහැ බයින් නිදහස් වුණා කියලා. ආරෙ වෙනවා. එහෙනම් මෙන්න මේ තත්ති තේරුම් ගත්තාම අපි දැනගන්නවා. එහෙනම් කාම ලෝකේ මොනවද මේ බලාපොරොත්තු වෙන්නේ? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන පංචකාම බලාපොරොත්තු විලා. ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ කාමයේ බලාපොරොත්තු අධික වෙලා.
ඒව ලබා ගන්න ඇසයින රූප ශබ්ද කියන එක කාමයේ ඉතිරි ගොඳුරු යොමු කරනවා. මේ පංච කාමයන්ගෙන් ගොඩනගා ගන්න මානසිකත්වය සාන්තයි ප්‍රණීතයි සුවයි කියන නිගමනයේ ඉතරගෙන. අන්නේ සත්‍යෙ ගොඩනගාගෙන සැනසෙල්ල හොයාගෙන මේ පසහවාව. මේ තමයි කාම ලෝකේ ඉන්න එකක් කාම ලෝක අදහස. කිසි දවසක ඕකදී අපිට හම් වෙන්නේ නැහැ සැනසුම් සහගත ගතක් හිතා ඕක විදිහට කියන බලාපොරොත්තු තියෙනවා. කැඩෙන විදින වෙනසෙන ජරාවට පත් වෙන ගුණ වෙන. එවන්දු ගතක් හිතා ගතක් ලැබල. එවන්දු ගතක් ඇසුරු කරන හිතක් පහළ වෙන තමයි පංචකාමයේ විදිහට දැන් අපි වැහැරෙන්නේ. අපිට කවදාවත් ওই ජරාවෙන් වැහැරීමෙන් මරණයෙන් නිරෝගී කුණේ බේරෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඉතින් පත් වෙන්න තියෙන ලෝකෙක ඉඳගෙන අපේ අනාගතේ එහෙමනම් බලාහි දීදී දෙන්න පත් වෙනවා නිර වෙනවා කොර වෙනවා රෝගාබාධ වල පත් වෙනවා ඒ වගේම ජරාවට පත් වෙනවා මේකදී විකෘතිද මානසික කායික විකෘතිද පත් වෙනවා ඉතින් අපි බලාපොරොත්තුෙන් දුවේ ඉන්නේ පිළිපෙඩි නැති වෙනකොට ඒක නාටකත්වයක් කියලා මාතක් කියලා අපිට පිළිගන්න හේතු නැහැ මෙන්න මේකෙන් දැනගනවා කාම ලෝකේ වල ඉන්න තාකල් අපි අනාථයි අපිට නාටකත්වයක් හම්බෙන්නේ ඕක හොඳ නැහැ රූප ලෝක හොඳයි කියලා එතන ගිහිල්ලා බලන තේ ආයතේ ගිහිලා කියලා ගෙනවෙලා නැවතත් ආපහු වැඩෙනවා රූප ලෝක අනාථයි කියලා නාදා කියලා ගන්න හිතුවක් නෑ මහා කල්ප 84000 කියන නේව සංඥා නා සංඥා යන අරුපී බ්‍රහ්මයේ කියලා හිතියත් මහා කල්ප 84000 කවදා හරි ගිහිල්ලා ආයෙත් හැදී ඉස්සන් වෙනවා ආයෙත් අපාරත වෙන්න හේතු තියෙනවා ලැබුව සැනසීමේ සතුට වෙන්න පුළුවන් කවන්න නෑ මම දැනතුනා දැනින්නේ මගේ වැඩේ ඔක්කොම හරි ගියේ මතු අනාගතයේදී කවදා හරි දුක දුගතියට යන්න අපාරත වෙන්න හේතුකාරකී කොච්චර හිතිය හැංගිලා ඉන්නවා මිසක් යථාර්ථය ගමතරයට විමුක්තියට පත් වෙන්න නෑ උපත් වෙලා මෙන්න මේක ධර්මානුකූලව තේරුම් ගත්තගෙන දැනගන්නවා පැවැත්ම සිබින්නේ කාම ලෝකයේ හෝ රූප ලෝකයේ අරූප ලෝකේ නම් ඔය තුන තනසින්නේ ඉඳ අනාත මිසක් නාතත්වයෙන් කියන්න පුළුවන් කිසිමත් බවක් නෑ මෙන්න මේක දැනගත්තට පස්සේ මමයේ මගේ කියලා ගොඩ ගහගන්න පැවැත්ම තුන කාම ලෝකෙත් නෑ රූප ලෝකෙත් නෑ අරූප ලෝකෙත් නෑ තනසින්නේ දර මෙන්න මේක තේරුම් ගත්ත දවසට එයා දකින්නවා කාම ලෝකත් අනාතයි රූප ලෝකත් අනාතයි අරූප ලෝකත් අනාතයි එහෙනම් සියලුම ලෝක අනාතයි කියලා දකිනවා අන්න ලෝකේ ආදීනෝ දැක්ක එහෙනම් මොකද්ද නාද කවදා හරි හදහතම මේ ලෝකේ යම් යම් පැවැත්මකින් අතරින් වැළී ඉදියාමක් ඇති අන්න යථාභෝධය ලැබීමේ ලබන්නා වූ නිවන මිසක් තව එකක් නෑ නිවි කියනවා සැනසී කියනවා යථාභෝධය ලැබලා එදාට නිදහස් වෙනවා නැවත වාරයක් නොවැදෙන විදිහට එහෙනම් නිවනම නාතයි ලක් වෙලිකක් නාතවින එකම දෙන්නේ ඔය පිටස්ස අපිට නාතයි කියලා තීරණය කරන්න බෑ විද්‍යාවකින් ප්‍රඥාවකින් තීරණය කරන්න බෑ ලෝකේ නාතයි කියලා එහෙනම් මොකද වෙන්නේ ලෝක අනාතයි කියලා දැකන විද්‍යාවේ නිගමනයේ නිවනම නාතයි කියලා දැකන විද්‍යාවේ හැනසු තීරණයේ එහෙනම් අපිට දකින්න තියෙන්නේ ඔච්චරයි නිවන් දකින්න කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි දැන් නාතරුනා ඕකේ තියෙන චන්දරාගයෙන් බැඳිලා හැදිලා දීමක් ඇතිනම් මම වගේ කියලා ගොඩ ගහන යම් තැනක් ඇතිනම් අන්නේදී අත්හැරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද ඒක නිවන්නේ අත්හැර තරමට නාස් නිවන කරා නගාවි අත්හැරීම නොයදී මිදී කෙලවර කර දැම නම් අන්නේ නිවනම නාස් ඉතින් අත්හැරීම නාතයි අත්හැරීම වෙත්වා අපි වෙන හැසිරෙන්න දෙන්නේ නැහැ නොයලීම නාතයි නොයලීම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා අනේ අපි වෙනවකට මස්සා යෝගාත්මස්ථානයේ වන්නකොට පස්සාසකලිත දහම ලෝකේ පස්සාසකලිත ආසාසකලිත නිවන ආසාසකලිත ඔය ආසාසය පස්සාසය එනකොට ආනාපානයේ දිවි නිවන් දකි මොන ආරෙන්නේ ආනාපාන ඊෝගේ දින ආනාපාන භාවනාව ඔබේ නිවන් දකින ආනාපාන කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සීල ලෝක අනාතයි මේ අදහරීම නාතයි අදහරීම වෙත්වා කාම ලෝකයේ බඳු චන්දරාගය රූප ලෝකයේ අරූප ලෝකයේ සුල් ලෝකයේ බඳු චන්දරාගයක් ඇද්ද ඒක පස්ස අසදලා දැන් මොනවා ලෝකෙන් ආසාද කරන දෙයක් නැහැ ආසාද කරන මොකද යම් චන්දරාගයක අත්හැරීමක් නොයල්මක් මිදීමක් ඇද්ද නැවත ලෝකයේ හා සම්බන්ධයක් නැති නිසා දුකෙන් ඉඳලා අන්න නාතත් ඒක දැකලා බලනකොට අපි අනාත අනාත හැටියට දැක්කා නාත නාත හැටියට දැක්කා මේ අනාත නාත යන හන්දිය කියලා හඳුන්වනවා බුදුදහම හන්දියට තවනවා දැන් ඔය ධර්මයේ දැක්කනම් අනාත නාත දැක්කනම් දැකලා තියෙන බුදුන්නේ බුදුන් දැකන නිවන් දකින්න. අනාතනාත දැකන හිත පිළිඳන දෙයක් නැහැ වෙන. ප්‍රඥාව වැල්ල නිවනේ පිළිදෙනවා. බුදුන් දැකලා නිවන් දකින්න ඕනේ. ඉතින් ප්‍රතිමාව දැකලා නෙමෙයි නිවන් දැක්කේ. අනාතනාත ප්‍රඥාවෙන් ධර්මයේ තින්දට. ඔය පොඩ්ඩ ඇති නිවන් දකින්න. තව එකක් නැතුවයි. ඉතින් අපි ඔබ දකින්න ඕනේ. ඉතින් මේ භාවනාවන් කරගෙන යනකොට හදිසිය මරණය කොයි මොහොතකවත් අවදිහියේ මැරෙන්නේ නැහැ. අන්තිම මොහොතේ මතකෙ නැගෙන පිළිසන්න. ඔය කර්මස්ථානයේ දීයේදී. ඒකට දීයේ දෙනකොට අන්තිම මොහොතේ සුද්ධිලයා තුනේ මුලවල නිදහස් කරනවා නිසා ආචාරය සතර ගමන දුකදදලම තැනක් ඉන්නේ නේ හතර පහට දෙන්න කොහොමද හිතුවා. වරන්න පටන් ගත්ත කෙනපතන් අනාථ ලෝකේ මොනවට ඇලෙන්නද ගැටෙන්නද? ඔය අදහස මතුවෙලා දසාකුසලියෙන් බලයිදදී නිදහස් වෙලා. තමන්ට වේද පටන් ගන්නවා ගිය අවුරුද්දක මාගේ මානසිකත්වයේ කොච්චර බොහොමද තියෙන්නේ. මේ අවුරුද්දේ මගේ මානසිකත්වයේ කොච්චර නිදහස් වෙලා. සමාතිව දඩගීම තමාටම ලබන්න පුළුවන් ඔය භාවනාව කරගෙන යනකොට. නොවේ වැඩගත් භාවනාවක් කරුණු තේරුම් ගන්න කරන් තුරු.
අරමුණක් කෙනෙකුට මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා ඒක තමයි භාවනාවක් වශයෙන් කරගෙන යන්නේ. ඒක නැවත නැවතත් ඒක කියනවා කියනවා. ඉතින් මොකද මතක ශක්තිය දුර්වල වීමක් තියෙනවා කියලා මෙන්න ණය වුණාට එහෙම කරගෙන ගියා. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. භාවනාව සිද්ධ කිරීමේදී අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන ක්‍රමයේ තමයි මූල ධර්ම ඒක එකක්. ඒ කර්මස්ථානයක් වැඩි වෙන ගන්නේ ඒක අවස්ථාවක් පමණයි කියන්නේ. දැන් මේක තමයි අපි කියන්නේ ක්ෂණික සමාධිය වෙන ක්ෂණික සමාධිය උපචාර සමාධිය වෙන උපචාර සමාධිය අල්පනා සමාධිය වෙන අල්පනා සමාධිය වර්ණ ගණ්‍ය වූ නඩපත් මතක ඇති දෙවි හේතුව ඉතින් ගැලවිලා දිවිහිද අමතක වෙන හේතුව මොකද ඒ සමාධිය වැඩි හේතු ප්‍රමහතාවකින් තියෙන අනුමානවත් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්නේ ක්ෂණික සමාධිය වෙන ක්ෂණික සමාධිය ප්‍රාත්මක කරනවා කියන්නේ දැන් අපිට හුඟක් වෙලා තියෙන්නේ හැම ක්ෂණික සමාධියෙන් නැනඳු අවදානිය යොමු කරලා ඒ අතර ඉන්නේ අරමුණ බොහෝ වේගවත් අරමුණේ අවස්ථාවක් තියෙනවා. අපි වැඩ කරනකොට එක එක විදිහයි. ඒ විරාජ්‍ය අපි අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනත් වශයෙන් මෙනෙහි කරන අවස්ථාවේ ඒක නෙමෙයි. ඒ විරාජ්‍ය දකින්නොත් රාගයේ දේශයේ මොහොතේ හේතු වෙනවාද නැද්ද කියලා විමසලින් ඉඳලා. එහෙම වෙනවනම් ඒ වත්තර ගන්න. ඒ වත්තරගත ක්ෂණික වැඩ පිළිවෙල දෙනියන්. ඒ ක්ෂණිකව කරන වැඩ පිළිවෙලදී ඒ දැන කරන වැඩේදී ඒ මොහොතේ අවධානිය යොමු වෙනවා. ඒක හරියට කරනවා විදිහට අවධානිය යොමු වෙනවා. අන්නේ එතකොට ඉතින්දි වැටෙනවා ක්ෂණික සමාධිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වළඳ දුරු අවස්ථාවක් තියෙනවා. අන්න අපි අර ඉතල කිව්වේ ඒක උපචාර සමාධිය. අපි අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ගන්නවා. දැන් අපි හිතමුකෝ දැන් චක්කු අනිත්‍ය, රූපං අනිත්‍ය, චක්කු අනිත්‍ය, රූපං අනිත්‍ය, සෝතං අනිත්‍ය, සද්දෝ අනිත්‍ය. මේ ආදී වශයෙන් වරන්පත් පුළුවන්. අයකන ජීවනාදී ශාරීරිය කරු රූපනබ්බ ගන්දලා විස්සක් කොමාරගෙන. ආයතන භාවනා වශයෙන් මේක වඩන්න පුළුවන්. ස්කන්ධ භාවනා වශයෙන් වඩන්න පුළුවන්. දැන් මේ විදිහට උපචාර සමාධිය ගන්නවා. මොකද චක්කුන් අනිත්‍යං රූපං අනිත්‍ය උපචාර සමාධිය තිබුණේ නම් ඊළඟ මා ගන්න තියෙන්නේ මොකක්ද අනු පිළිවෙල මතක නැතිද අනු උපචාර සමාධිය නම් ඊළඟ මා ගන්න ගන්න ආ පොඩක් හිතින්ද ඉතින් හුරු කර ගන්නවා ඉතින් චක්‍රය එහා කාලේ දිව නාස ශරීරය ගැත චක්කුන් අනිත්‍ය රූපං අනිත්‍ය රෝපං අනිත්‍ය සබ්දෝ අනිත්‍ය ගානං අනිත්‍ය ගන්ධෝ අනිත්‍ය දිවෝ අනිත්‍ය රසෝ අනිත්‍ය කායෝ අනිත්‍ය පොත්තබ්බෝ අනිත්‍ය මනෝ අනිත්‍ය ධම්මෝ අනිත්‍ය ආදී දැන් අපි අනු ප්‍රතිලෝම අනුරෝප ප්‍රතිලෝම වශයෙන් කරන උපචාරය උපචාරකෙන ළඟම හැටි වෙන්න ඕනේ. ඒ දැනම හතුරවන්න ඕනේ. අනුපිළිවෙලට හතුරවන්න ඕනේ. අනු උපචාරය. ධම්මෝ අනිච්ච, මනෝ අනිච්ච, මේකින් පොට්ටබ්බෝ අනිච්ච, කායෝ අනිච්ච, සසෝ අනිච්ච, ජීවෝ අනිච්ච, ගන්ධෝ අනිච්ච, ගානං අනිච්ච, රූපං අනිච්ච, එතකොට සද්දෝ අනිච්ච, සෝතං අනිච්ච, රූපං අනිච්ච, චක්කුං අනිච්ච අන්ති. ආයි චක්කුං අනිච්ච, රූපං අනිච්ච කියනවා ඒකෙත්. චක්කුං අනිච්ච දුක්ඛ අනාත්ත, රූපං අනිච්ච දුක්ඛ අනාත්ත, සෝතං අනිච්ච දුක්ඛ අනාත්ත. සද්දෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ගාන අනිච්ච දුක්ඛ අනාත්ත, ගන්ධෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ජීවෝ අනිච්ච රසෝ ජීවෝ අනිච්ච දුක්ඛ අනාත්ත, රසෝ අනිච්ච දුක්ඛ අනාත්ත, කායෝ අනිච්ච දුක්ඛ අනාත්ත, පුත්තබ්බෝ අනිච්ච දුක්ඛ අනාත්ත, මනෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ධම්මෝ අනිච්ච දුක්ඛ අනාත්ත ආදී. ධම්මෝ අනිච්ච දුක්ඛ අනාත්ත, මනෝ අනිච්ච දුක්ඛ අනාත්ත, පුත්තබ්බෝ අනිච්ච දුක්ඛ අනාත්ත, කායෝ අනිච්ච දුක්ඛ අනාත්ත, රසෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ජීවෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ගන්ධෝ අනිච්ච දුක්ඛ අනාත්ත, ගාන අනිච්ච දුක්ඛ අනාත්ත සද්ද අනිත්‍ය දුක්ඛ අනාත්ත රෝපං අනිත්‍ය දුක්ඛ අනාත්ත රූපං අනිත්‍ය දුක්ඛ අනාත්ත චක්කුං අනිත්‍ය දුක්ඛ අනාත්ත ආදී අයන චක්කුං අනිත්‍ය දුක්ඛ අනාත්ත එන්නේ කිනී නාම පිළිවෙත් අනුලෝක පිළිවෙත් යනකොට අනු උපදාවය මේ උපදාර වුණා නම් අපිට ඕක කරදීන්නේ උපදාර වෙන්නේ උපදාර වෙන්නේ උපදාර වෙන්නේ ඒ නිසා අනුලෝක පිළිවෙත් වදිනකොට අපි කරන හැම වැඩක්ම අවධානය යොමු කරනවා අවධානය යහපත් වෙන. ඒක මතක රැකෙන්නේ නැහැ මතක අඩු වෙනවා නම් උපදාර සමාධිය පුරුදු කරගන්න
ඉතින් තියෙන්නේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මයේ දකින්න එකනේ ඒක දෙක තුන අතර පහ ඒ පහ අතර සුදු දෙක එක අය යන්න පුළුවන් මතක
රූපං අනිච්චං වේදනා රූපං අනිච්චං දුක්ඛං අනාත්තා වේදනා අනිච්ච දුක්ඛානාත්තා සංඥා අනිච්ච දුක්ඛානාත්තා සංඛාරා අනිච්ච දුක්ඛානාත්තා විඥාන අනිච්ච දුක්ඛානාත්තා විඥාන අනිච්ච දුක්ඛානාත්තා සංඛාරා අනිච්ච දුක්ඛානාත්තා සංඥා අනිච්ච දුක්ඛානාත්තා වේදනා අනිච්ච දුක්ඛානාත්තා රූපං අනිච්ච දුක්ඛානාත්තා රූපං අනිච්ච දුක්ඛානාත්තා අනුලෝක පිළවෙත. ඒක නිතරම කතාන උපචාර සමාධියෙන්ද අර මේ අමතක වෙන්නේ හතර වෙලයි. ඊට පස්සේ අපි වැඩක් කරනකොට වෙන දෙයක් වේදනේ. මේ වැඩ කරද්දී අපි ලක්ෂණ කරගෙන. අමතක වෙන්නේ නැහැ. මේ අමතක වෙනවා නම් අනුලෝක ප්‍රතිලෝම වශයෙන් වට ස්කන්ධ භාවනාව, ධාතු භාවනාව, ආයතන භාවනාව මේ යදී ස්කන්ධ ධාතු වශයෙන්, ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් අනිත්‍ය දනාපත් බලන කීපය. මේක ඒ විදිහමයි ඒක ප්‍රමුඛ කරන්නේ. පංචස්කන්ධ වශයෙන් බලන ස්කන්ධ භාවනාව චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු රූප ධාතු ලබ්ධ ධාතු රූප විඤ්ඤාණ ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඤ්ඤාණ ධාතු ජීවා ධාතු ලබ්ධ ජීවා විඤ්ඤාණ ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු දහක් මේ ධාතු කොට ධාතු වංශිකාය මේකත් ගන්නකොට මේ ධාතු ධාත කියලා දහක් ධාතු වල හතර ධාතු වල වළන ආපෝ ධාතු තේජෝ ධාතු ආය ධාතු පටිවි ධාතු මේ ධාතු හතර විතර ගන්න මේ තව ක්‍රම ධාතු වංශිකාය හතර ධාතු වලින් 18 ධාතු වලින් කොහොම බලන්න පුළුවන් මේක? එදින කෙරේ බලාගෙන ඉන්න කෙනෙක් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන්. ධක්ඛ ආයතන, රූප ආයතන, එකක් ආයතන, රූප ආයතන, රෝත ආයතන, හද්ද ආයතන එනවා කියන්නේ. ධක්ඛ ආයතන අනිත්‍ය, රූප ආයතන අනිත්‍ය, රෝත ආයතන අනිත්‍ය, හද්ද ආයතන අනිත්‍ය එහෙම යනවා කියන්නේ. මේවි ආයතන භාවනා කරන ගමන් ඒ ස්කන්ධ ධාතු ආයතන පරිසරම උපාදේ හැම එකකින් ප්‍රමාණතර යනවා. අමන්ට වැඩ කෙනෙක්ක් ඔය දෙන්නේ තෝරා ගන්න. සමාධි අදහස් කරන තරම එක්ක ඉස්සන් භාවනා කරගෙන, අත ධාතු භාවනා කරගෙන, අත ආයතන භාවනා කරගෙන, එක්ක පරිත්‍යාග උපාල භාවනා කරගෙන, තමන්ට ගැළපෙන භාවනාවක් ඔය දෙන්නේ ඒ කර්මස්ථානවල හොයා ගන්නවා. වැඩි ගැළපෙන කාම තමයි තමන්ට ගැහැණි වෙලා විරහත් වෙන, හිත නිදි යන හැටි දේනවා. ඒක හොයාගන්න. ඔය කොහොමද ගන්නේ භාවනාව?